අපිද අපි අද අපේ ධර්ම සාකච්ඡා පිළිබඳව ආරම්භ කරමු. අපි ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා. එක ප්‍රශ්නයක් තියෙනවා, රූප වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධයන් පස වෙන්වෙන් වශයෙන් විස්තර කර දෙන්න. මේ ස්කන්ධයන් පස නිසා සංසාරයේ දිගින් දිගට පවත්වාගෙන යන ආකාරය හා නිවන් මාර්ගට මේ පස යොමු කළ යුතු ආකාරය විස්තර කර දෙන්න. මේකත් බොහොම හොඳයි මේ ප්‍රශ්නේ. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටික විග්‍රහ කරගන්නකොට අපි දකින්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරය ඉස්සෙල්ලා විග්‍රහ කරගන්න ඕනේ. රූපස්කන්ධයට අයිති වෙන්නේ මොනවද? වේදනා ස්කන්ධයට, සංඥා ස්කන්ධයට, සංකාර ස්කන්ධයට, විඥාන ස්කන්ධයට අයිති වෙන්නේ මොනවද කියන එක අන්නේ ධර්මානුකූලව දේශනා කරපු ආකාරයෙන්ම අරගන්න ඕනේ. එතකොට මේ රූප පිළිබඳව විග්‍රහ කරනවා මෙන්න මෙහෙම විදිහට. අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, දුර වේවා, ළඟ වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා. රූපයයි යමක් යම් තැනක වීද, දැන් යම් තැනක වෙයිද, මතු යම් තැනක වන්නේද, මේ සියල්ල කැටි කර විට රූපස්කන්ධයයි. එතකොට අපි ඔයකින් තෝරා ගන්න ඕනේ රූපස්කන්ධය කියනකොට අපි හිතාගෙන රූපස්කන්ධය මොකද්ද? අතීත රූපස්කන්ධ මොනවද? ඒ යම් කිසි රූපයක් දිහා බලනකොටම සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේ ද්‍රව්‍ය වස්තුමේ රූපයක් සියුම් හෝ ඝන හෝ තියෙනවා නම්, දුර හෝ ළඟ හෝ තියෙනවා නම්, අපි ඒක අරමුණු කරන මොහොතේදී ඒ රූපස්කන්ධයේ ගෙවීමක්, විපරිණාමයක්, ඒ වගේම ඒ තත්ත්වයේ ඉක්ම යාමක් සිද්ධ වෙනවා. යම් කිසි රූපයක් සතර මහා භූතයන්ගෙන් හටගත්ත යම් රූපයක් යම් තැනක හටගෙන තියෙනවා නම්, විද්‍යාමාන නම්, ඒක හටගත්ත මොහොතේ පටන්ගෙනම විපරිණාමයට පත් වෙමින් ගිහිල්ලා ඒක විනාශයට පත් වෙන දවසක් තියෙනවා. ඒක සාමාන්‍ය රූපයක හැටි. අපි ඒවට කියනවා සතර මහා භූත නම් ධාතු රූප. සතර මහා භූතයන් ඇතුළත භූත රූප කිය. මෙන්න මේ හටගන්න ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කිය. මෙන්න මේ භූත හතරකින් සකස් වෙලා තියෙනවා. යම් කිසි ද්‍රව්‍යමය රෝගයක් යම් තැනක විද්‍යාමාන වුණා නම් ඒ විද්‍යාමාන වුණ මොහොතේ පටන්ගෙන ඒක විපරිණාමයට පත් වෙලා ගිහිල්ලා ඒක අන්තිමටම කෙලවර වෙනවා. ඒ தත්ත්වයේ සම්මතේ කියන්නේ පරි අපි දැන් මේ කුරුණක් කියලා කිව්වනම් මේ කොන්ක්‍රීට් කුරුණක් කියලා ගත්තහම සතර මහා භූතයන්ගේ දැන් මේක හදමු දාපටන් කොන්ක්‍රීට් කුරුණක් විද්‍යාමාන වුණා. දැන් මේ විද්‍යාමාන වෙච්ච මොහොතේ පටන්ගෙන මේකට අවුරුදු 1000ක් නම් 10000ක් නම් මේකට ආයුෂ තියෙන ඊට වඩා මේක දරන්න බැයි නම් මේකේ තියෙන ශක්තිය එච්චර නම් දැන් මේ මොහොතක් පාසා මේ අවුරුදු 10000න් කොටස කොටස ගෙවෙන එකයි මේ වෙන්නේ. එහෙනම් හදන වෙලාවේ තිබිච්ච කොටස අවුරුදු 10000ක ශක්තියක් අතව පවත්වන්න පුළුවන් කුළුණා. ඒක නොඑක ආකාරයක බාධක උපද්දරවලට මුහුණ දෙනවා. අධික ලෙස දිරා යාමට හේතු වෙන යමක් ඇත්නම් ඒකත් ඒකට ගෝචර වෙනවා. පැවැත්මට විරුද්ධව නැගෙන සියලු බාධකයන්ට ගෝචර වීම තමයි දැන් මේ කුළුණ පවතින්නේ. ඒකෙදි යම්තරම කාර්යස්ථා සංවිධානය සැලසීලා තිබුණා නම් මේ කුළුණ එහෙම අවුරුදු 10000ක් පැවතිනකොට මේකේ තියෙන උරුම ශක්තිය ගෙවිලා ඉවරෙන්න පුළුවන්. කොච්චර රක්ෂණය කළා තිබුණත් එහෙනම් ඒකේ උරුම ශක්තිය අවුරුදු 10000 නම් එයින් එහාට මේ කුළුණ මෙහෙම පවත්වන්න බෑ. ඒ දර කොහොම හරි දිලා කරලා වැටෙනවා. ඒතර සමහරවිට අවුරුදු 10000ක් පවතින තියෙන කුළුණට යම්කිසි වාතයක් හිත වාතයක් හමන්න පටන් ගත්තා නම් හෝ යම්කිසි විදයක් වෙනසක් වුණා නම් සීතයේ උෂ්ණයේ විලෙන් විලේ අඩු වැඩි වෙවි එන්න පටන් ගත්තා නම් එහෙම පරිසරයක නම් තිබුණේ. සමහර අවුරුදු 10000 පවතින එක 5000න් කෙලවර වෙන්න දිරන්න පුළුවන්. අනිත් වගේ බාහිර ප්‍රත්‍යංගේ අපහසුතාවයන්ට ඒව ඇතිවෙන්නා වූ ඒ දුර්ගතාවයන්ට ගෝචර වෙමින් ඒක පවතිනවා නම් ඒ වුණාට අර ඒක උරුම පෙන්වන්න තිබුණ අවුරුදු 10000ක් ඒව නැතුව තිබුණා නිර්පත්‍ය තිබුණා පවතින එක උපද්දරව නිසා කල්ලෙතු විනාශ වෙලා යනවා. ඉතින් මේ ද්‍රව්‍ය වස්තුමය කුරුණක් තියෙනවා නම් මේක නෙමෙයි අපි රූපස්කන්ධය කියන්නේ. මේක අපිට පවතින රූපස්කන්ධයේ ආධාරකය. දැන් අවුරු කවුරු හරි කෙනෙක් ඇදලා මේ ඉස්සරහට ඇදලා මේ වටපිටාව හොඳට හොයසි කරලා බලලා යනකොට දැක්ක මේ කුළුණු කීපයක් තියෙනවා කොන්ක්‍රීට් කුළුණු. දැන් එයා ගෙදර ගියාට පස්සේ ඔයා ගියා දහවල් දිහේ. ඔව් ගියා. ධර්මශාලාවට ගියා. ගියා. ඒකේ මැද මොනවද තිබුණේ? කොන්ක්‍රීට් කුළුණු වාගයක් තිබුණා. දැන් එයා කියනවා. දැන් මේ කොන්ක්‍රීට් කුළුණු එයාගේ මනසේ නැහැ. හැබැයි මේ කොන්ක්‍රීට් කුළුණු දැකලා එයාගේ මනසට සටහනක් ආවා. ඒ සටහන රූපාකාරයෙන්ම එයාට පේන්නේ. දැන් ඔයාට එන්නේ මොකද කරන්නේ? කවුරු හරි හතුරෙක් හරි නැත්නම් කවුරු හරි ඌරාගෙන හරි මේ කුළුණ කඩලා දාලා මෙහි. එයා දෙවෙනි වතාවට මෙහි ආවේ නැත්නම් ඒක දැනගන්න ක්‍රමයක් තිබුණ නැහැ. එයාගෙන් ඇහුවොත් එහෙම එයා අහවල් දිහා ගියා. ගියා. ධර්මශාලාවක් තිබුණාද? තිබුණා. මොනවද ඒක කොන්ක්‍රීට් කුළුණක් තිබුණා. හැබැයි එයා මෙහි තිබිච්ච භෞතික කොන්ක්‍රීට් කුළුණ කැඩුවාට එයාගේ මනසේ වැටිච්ච කොන්ක්‍රීට් කුළුණ කැඩලාද? ඒක එහෙම වුණා. මේක මෙහි දිල්ල ගිහින් කැඩලා යන්න පුළුවන්. පස්සේ එයාගේ අවුරුදු 10000 මෙහි නැතුව එයා මෙහි මැරිලා ගිහිල්ලා. අවුරුදු ලක්ෂයක් අධ්‍යයව ගෙවලා කියලා ගිය කාලේ කියට අතීතයේ ස්මරණය කරන ඥානයක් එහෙම වහල්ලා එයා බැලුවා නම් මේ කාලේ එයා බලපු කුළුණ බලපු දවස. එයාගේ මතකයේ තියෙන අර කුළුණ එහෙම. මට මතකයි අවුරුදු ලක්ෂයකට ඉස්සෙල්ලා මෙහෙම අධ්‍යයාවක් ලබාගෙන හිටියා. ඒ කාලේ මෙහෙම දැනකට ගියා. එතන ධර්මශාලාවක් තිබුණා. ඒකේ මෙන්න මෙහෙම කුළුණ ටිකක් තිබුණා කියලා තේයාර කියන මතකයක් තියෙනවා. අන්නේ මතකයේ නාම ගෝත්‍ර. ඒක දිරන්නේ. රූපයක් වශයෙන් තිබිච්ච භෞතික කුළුණ ගෙවිලා ගියා. හැබැයි ඒක දැකලා මනසට ආපු සටහන අද්දව කීයක් ගෙව්වා. අවුරුදු ලක්ෂයකට කෝටියකට ප්‍රකෝටියකට පස්සේ ඉහි කළා බැලුවා. පුළුවන් නම් ඉහි කරන්න. ඒ තිබුණ කුළුණේ සටහන එයාගේ මනසේ තිබිලා මනසෙන් මතු කරලා ගන්නවා. අරගෙන යාර කියන්න පුළුවන් එදා දැක්ක කුළුණේ සටහන. හැබැයි ඒ සටහනට පොඩ්ඩක්වත් වයස ගිහින්නේ. ඒක දිරලත් නැහැ. චාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කාලේ ගිවිලා ගිහිල්ලා. හතර මේ මහ පොළොව කී වතාවක් විනාශ වෙලා. යලි යලි හැදිලා. යලි විනාශ වෙලා. මේක වතාව කොච්චර ගිහිල්ලාද? ලක්ෂ වතාවක් මේ ලෝකේ විනාශ වෙලා. මහා කල්ප වලින් ලක්ෂයක් ගිහිල්ලා. අන්තිමට බලනකොට මතක් කරලා බලනකොට මතක් වුණා දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩවු හැටි. සුමේද කියලා තාපසය කියලා හිටවු හැටි. ඒ විලාසෙ ගිහිලා ඉතින් කරපු වැඩපිළිවෙල මඩවල ගොඩ කරපු හැටි ඒකේ දිගා වෙලා හිටපු හැටි විවරණේ ගත්ත හැටි මේ සියල්ලම මතක් වුණා. දැන් සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධිය ඉදා වෙච්ච ආකාරයෙම රූප සටහන මනසෙ තිබුණා. මනසෙ නැගුවා. මනසෙන් අරමුණු කළා. එහෙනම් මනසෙන් ඒක අරමුණු කරනකන් ඒ රූප සටහන හැම වෙලෙම මනසෙ විද්‍යාමාන වෙවි තිබුණේ නැහැ. එහෙම එකක් කළාද කියලා අත්බැව් ගණනාවතුළු දන්නේත් නැහැ. ලෝතර බුද්ධත්වයටපත් වෙලා මහා ඥානෙ පහළලා ඉන ආරමුණු කරනකොට තමයි අතීතයේ ස්මරණඥානෙ මල්ලකට බලනකොට තමයි ඒක දැක්කේ. හැබැයි කවදා හරි ඒක දකින්නකම් අමතක වෙලා තිබුණා. ඒ සතහනක් යමක් මනසින් ගත්තා නම් මනසට යම් ධර්මයක් ආරමුණු නොකළොත් මනෝවිඥානය පහළ කරන්න බෑ. මම මෙහෙම දෙයක් දැක්කා කියලා හිතන් ගන්න බෑ. එහෙම ආරමුණක් නොකළා නම් ආරමුණු වෙන්න නම් ආරමුණු වෙන්න යමක් කොහේ හෝ මොන ආකාරයකින් හෝ තිබිය යුතුයි. මනසට ගෝචර වෙන්න මනෝලෝකයට ඇති ධර්ම කියන කොටසට අයිති වෙලා. එහෙම එකක් නොතිබුණා නම් අරමුණු කරන්න. උන්වහන්සේ හිත කොතෙන්ද තියවද ඒක දැනගන්න. යම් කිසි සිතිවිල්ලක් හටගන්න යම් හැඟීමක් හටගන්න. අතීත මතක සතහන මතකයට නගන්න නම්. ඒ සතහන් වෙච්ච තැන මනසින් අරමුණු කරන්න ඕනේ. එහෙම අරමුණු කරන්න සතහන් වෙච්ච තැනක් නොතිබුණා නම් අපි කාටවත් අතීතයේ මම මෙහෙම එකක් වුණා මෙහෙම දෙයක් දැක්කා මෙහෙම දෙයක් ඇහුවා මෙහෙම දෙයක් කිව්වා මේ ආදී කිසිම දෙයක් අපිට කියන්න ක්‍රමයක් නැහැ. තනිකර මනසට පමණ යම් සිතිවිල්ලක් මතු කරන්න බෑ. මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥාන කියන මේ සිද්ධාන්තය සිද්ධ වෙන්න ඕනේ. මනසට ධර්මයක් එක සම්බන්ධ වීමෙන් තමයි ඒ જાතිය මනෝවිඥානය පහළ වෙලා ඒ ආස්තිය කරන්න ආවුදී ඒ මොහොතේ නගන්න පුළුවන් වෙන්නේ. එනං අවසාර අසංඛේ කල්ප ලක්ෂයක් යනකොටත් අර එදා හිටව සුමේද තාපසයා කියන කෙනාගේ මොනවද ඉතුරු වෙන්නේ මොනවද තිබුණාද භෞතික රූපේ ඒ එදා හිටව දීපංකර බුදුරජාණන් වහන්සේ කියව අර මඩවලේ හෝ අර ඒ ස්ථානේ දිගා වෙච්ච ඒ වැහෝ ඒ බඳු ක්‍රියාවට සිද්ධ වෙච්ච යම් භෞතික රූප කලාපයන් තිබුණා ඒවා ඒ කල්පේ අවසානයේදී සහමුලින් විනාශ වෙලා ඒකක්වත් දැනගන්න තිබුණේ නැහැ. හැබැයි මතක් කරලා බලනකොට මතකයේ හොඳවෙර පැහැදිලිව නගන්න පුළුවන් විදිහේ අරමුණු කරන්න යමක් තියවිලා ඒක අරමුණු කරලා තමයි අතීතේ අතීත සිද්ධාන්තය අරමුණු කරලා තමයි ඒක ගත්තේ. අරමුණු කරන්නේ නැති තාකල් ඒක විද්‍යාමාන වෙන්නේ නැහැ. අරමුණු කරන්න නම් ඒක මෙනෙහි කරන්න ඕනේ. ඒක මෙනෙහි කරනකොට අතීතයේ හිත දුවන්න ඕනේ. මනස විහිදුවන්න ඕනේ. විහිදුවන අතීතයේ යම් කිසි කතාවක් තුළ දිව්වේ නැහැ. මං මේ කාලේදී මෙන්න මේ ආකාරයෙන් හිටියා මේ විදියක් කළා කියලා මතක් කරලා ගන්න විදියක් නැහැ. එන අන්නේ මතක සටහන කියන එක. මතක සටහන තියෙන බව දැනගන්නේ මතක් කළොත්. මතක සටහන තියෙනවා නමුත් මතක් කළේ නැත්නම් ඒක දැනින්නේ. ඉතින් මතක් නොකර හිටියා කියලා සටහන් වෙච්ච මතක සටහන කොහේ හරි නැද්ද? මතක් කළොත් ගෝචර වෙන්නේ යම් තැනක මොන ලෝකයක හෝ මොන ස්වභාවයක හෝ ඒ සටහන තිබිච්ච නිසා. මෙන්න මේක කියන අපි මේ භෞතික ලෝකේ ඇසුරු කරනකොට ඒ ලෝකයේ තුලින් මනෝලෝකයක් නිපදවනවා. මෙන්න මේ මනෝලෝකයේ පහළ වෙන නාම ගෝත්‍ර වලට ආවිෂ කියන්න බෑ. ඒ සතහන් වෙච්ච එක වෙනස් වෙන්නේ. අපි ඒක මේක අපි ආවර්ජන නොකළොත් ඒක අපිට දැනෙන්නේ. ආවර්ජන කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඒ සතහන අරමුණු කරලා ඒ සතහනෙට සම්බන්ධ කරලා යලි මනෝ නිර්මාණයක් නව මනෝ නිර්මාණයක් නිපදවා ගන්න පුළුවන් එදා දේට අනුකූලව. ඒකෙන් ඒක මම මෙහෙම එකක් වුණා මෙහෙම දෙයක් දැක්කා ආදී වශයෙන් කියන්න පුළුවන්. මෙන්න මේකට කියනවා නාම ගෝත්‍රේ. නාම ගොත්තා නජීරති කිව්වේ නාම ගෝත්‍රේ දිරන්නේ නැහැ. මෙන්න දිරන්නේ නැති කොටසක් තියෙනද? මෙන්න මේ කොටස අපි යම් ආකාරයකින් ගත්තා නම් අන්නේ ගත රූපාකාරයේ තමයි අතීත රූපස්කන්ධයටයි. එතකොට අපි අනාගතයේට දැන් රූපස්කන්ධයක් මේ දැන් තියෙන කුරුණ දැකලා ගන්න. දැන් මේ කුරුණ අපේ මනසට කියන. කුල දිහා බලනකොට. කුල භෞතික කුලුණ තිබිච්ච දෙනමයි. ඒ කුලුණ අපේ මනසට ගියේ නැහැ. යම් කිසි සියුම් රූප කලාපයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනා කුලුණට වැදෙන ආලෝක ධාරාවක්. ඒ පරිවර්තනය අපේ ඇහැට ඇවිදින්න. ඒක ඇහි සියුම් රූපයන් ස්පර්ශය කිරීම නිසා ඒ හේතුවෙන් නාමයට හයිති වෙන ස්පර්ශ මාත්‍රයක් හටගෙන ඒ ස්පර්ශ මාත්‍රයන්ගෙන් ගොඩනගලා හැඩතලයක් හදාගත්ත රූපාකාරයක් මනසින් අරගෙන අන්න ඒක නාම ගෝත්‍රයට ගියා. එනම් මේ භෞතික දේවල් රූපස්කන්ධයට ආධාරක. භෞතික දේවල් භෞතික රූප හැදෙනවා කැඩෙනවා බෙදෙනවා වෙනසෙනවා අනුපිනියනවා. ඒවා දැකලා ඒ තුලින් අරගත්ත යම්කිසි ආකාරයක මානසික සතහනක් ඇතනම් ඒක කැඩෙන්නේ නැහැ බෙදෙන්නේ නැහැ වෙනසෙන්නේ නැහැ ඒක සතහනක දැන්පත් වෙනවා. මෙන්න මේ දැන්පත් වෙනාට කියනවා ඒවා අනාගත නාම ගෝත්‍ර. අනාගතයෙන් අපිට පුළුවන් වුණා මනසින් ගොඩනගාගෙන යම බලන්න. දැන් ළමයේ ඉගෙන ගන්නකොට මොකද බලාපොරොත්තු වෙහෙම ඇහුව මං ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙලා ඒ ළමයා කියනවා දොස්තර මහත්තයා දැන් තියෙන ආකාරයේ තියෙන ඇඳුම් පැළඳුම් ගැන හිතලා අර මේ ලෙඩ බලන් දාන අර නලාව ඒකත් එල්ලාගෙන යන හැටි මනසින් ගොඩනගාගෙන මම අනාගතයේදී ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙනවා. එයා එහෙම එකක් කියන්න පුළුවන්. ඒක ගුරුවරයෙක් වෙනවා. දැන් මෙයා දැන් තියෙන දේ තුලින් ගොඩනගාගත්ත தත්ත්වයන්ගෙන් එයා මතක සටහනක් අරගෙන. ඒක අනාගතයේදී මම මෙහෙම කෙනෙක් වෙනවා කියන ආව මතක සටහනක් මනසට ගන්න. දැන් අනාගත රූපේ ගොඩ නැගිලා නැහැ. ඒ මතක රූපේ මනසේ ගොඩ නැගුණා. අන්න අනාගත රූපස්කන්ධයටයි රූපේ. දැන් වර්තමානයේ මොකද කරන්නේ? ඒ භෞතික රූපයන්ගේ ආශ්‍රයෙන් මනසෙන් ගොඩනගා ගන්නා වූ රූප කොටස වර්තමානයේ කියන සම්මත අවස්ථාවේදී ඇතිගෙන මම මේ දැන් දැක්කා දැන් ඇහුවා ආදි වශයෙන් මේ ලෝකයේ පිළිබඳව කතා කරනවා මනසින් දැකලා. ඒවට කියනවා වර්තමාන සම්මතය තුළ ගොඩනගාගත් රූප. මෙන්න අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙහි සිවුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණීත වේවා දුර වේවා ළඟ වේවා යම්කිසි රූපාකාරයක් ගොඩනැගුණා මේ සියල්ල එකතු වුණාම රූපස්කන්ධයට අයිති. නම් සත්‍යය හැටියට විද්‍යාමාන වෙන යම් තැනක සත්‍යයක් පහළ වෙන්න සත්‍යයක් හැටියට විද්‍යාමාන වෙන්න මෙන්න මේ කියන රූපස්කන්ධය ඕනේ. භෞතික රූපස්කන්ධය නෙමෙයි. ඒදී ගොඩනගාගෙන ඒක අරමුණු කරන්න අවශ්‍ය කරන කර්මජ රූපය. සත්‍යයක වශයෙන් පවතින තාකල් ඔහු නිපදෙව්වෝ. අන්නේ කර්මජ රූපේ තමයි වතු රූපේ කියන්නේ. හිතවිලි හට ගන්නවන්ට අවශ්‍ය කරන හිත පිහිටන්න අවශ්‍ය කරන හිතේ යමක් බාහිර ලෝකේ අර තියාගත්ත නාම ගෝත්‍ර වලින් හෝ භෞතික ලෝකේ තියෙන දෙයක් හෝ අරමුණු කරලා ස්පර්ශ කරලා දැනගන්න ආධ්‍යාත්මික රූපයක් අවශ්‍යයි. මනසට ධර්මයක් ගැටණේ වින්න ඕන කිව්වහම රූපයෙන් තොරව මනසක් පහළ වෙන්නේ නැහැ. අන්නේ ඒකට අවශ්‍ය කරන එක්තරා විදිය රූපයක් තියෙනවා සුද්ධාෂ්ටක රූපයක්. ඒක සුද්ධාෂ්ටකයක් කියන්නේ මේ රූප ලෝකයක ඉන්නකොට එන වස්තු රූපය කියන එක අනිදස්සනං අප්පටිකං ධම්මායතන පරියාපන්න රූපං කියන එකට අයිති. ඒක දර්ශනය කරන්නවත් බෑ සිව්. ස්පර්ශ කරන්නවත් බෑ අප්පටිකයි. අසුර කරන්නේ ඒක ගැටල බලන්න බෑ. ධර්මායතනෙට අයිති. එහෙනම් මේ භෞතික ලෝකේ තියෙන සතර මහා භූතයන් නෙමෙයි ඒ රූපේ අයිති. අනේ ධර්මායතනෙට අයිති වෙන්නා වූ රූපය තියෙනවා. ඒක නිපදවගන්නේ කර්ම බලයෙන් ජනිත කරගන්නවා. කර්මජ රූපයක් වශයෙන් තමයි වස්තු රූපේ නිපදවන්නේ. නිපදවාගත වස්තු රූපයේ කර්මජ බලයෙන්ම පවත්වනවා. යන්තරමක් ඒ වස්තු රූපයේ පවත්වනවා නම් ඒ වස්තු රූපයේ තුලින් තමයි අර ආධ්‍යාත්මික ලෝකයේ සමග සම්බන්ධකම් ඇති කරගන්නේ. ඒ වගේම බාහිර ලෝකයේ මේ පේන භෞතික ලෝකයේ සමග සම්බන්ධකම් ඇති කරගන්නේ. අන්නේක පවත්වන්නේ මොකක් නිසාද? දැනගැනීමේ බලාපොරොත්තුව තියෙන තාක් කල්. එහෙනම් දැනගැනීමේ බලාපොරොත්තුවක් ලෝක සත්‍යයට තියෙනවා නම් යම් තාක් කල්. රූප බලන්න ඕනේ, සද්ද අහන්න ඕනේ, ගඳ සුවඳ දැනගන්න ඕනේ, රස දැනගන්න ඕනේ, ස්පර්ශ දැනගන්න ඕනේ, හිතන්න ඕනේ, හිතන ඒවා දැනගන්න ඕනේ. මෙන්න දැනගැනීමට තියෙන ආසාව, දැනගැනීමට තියෙන බලාපොරොත්තුව තමයි සසර සත්‍යයගේ පැවැත්මට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් නිපදවාගත අතිසූක්ෂම කොටස. මෙන්න මේ බලාපොරොත්තු නිසා ගොඩනැගෙන ශක්තියෙන් පැවැත්මට ශක්තියක් නිපදවනවා. පැවැත්මට නිපදවන ශක්ති විශේෂයේ බලය නිසා පැවැත්ම පවත්වාගෙන යන වස්තු රූපය පහළ කරන්න ඒ ශක්තිය හේතුකාරක වෙනවා. මෙන්න මේ නිසා මේ ශක්තිය හේතුකාරක වෙනකොට ඒ පැවැත්ම සඳහා හදාගන්න පැවැත්මට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ඒකකය වන වස්තු රූපේ අන්නේ කර්ම ශක්තියෙන් නිෂ්පාදනය කරලා පවත්වනවා. එකක් වෙනසෙනකොටම පැවැත්මේ බලාපොරොත්තුව කෙලවර කළා තිබිච්ච නැති නිසා ඒකට නිෂ්පාදනය කරගත වස්තු රූපයේ යම් කාලයක් උරුම දෙයකට ගොඩනැගු ශක්තිය. ඒක ඒ ශක්තිය අවසානයේ කෙලවර වෙනවා. හැබැයි කෙලවර වෙන අවසාන අවස්ථාව වෙනකොට පැවැත්මේ බලාපොරොත්තුව කෙලවර වෙලා නැහැ. ඒක අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගලා. ඒ නිසා මොකද කරන්නේ? ඒක නැති වුණොත් යලි එකක් සකස් කරන්න අවශ්‍ය කරන ශක්තිය කල්තියාම ගොඩනගලා ඉවරයි. හැබැයි ගොඩනගලා තියෙන නිසා පසුතලයේ සකස් වෙලා තියෙනවා ඕන වෙලාවට එන්නේ. අන්තිම මොහොත වෙනකොට අවිද්‍යා තෘෂ්ණා දෙක ගෙවලා තිබුණේ නැත්නම් අන්නේ ඒක හේතු කරගෙන නැවතත් වස්තු රූපයක් ගොඩනගෙනවා ගති ලක්ෂණයට අනුව. ගතිය තිරසං වෙලා තිබුණොත් එහෙම පැවැත්මේ බලාපොරොත්තුවයි තිරසං ගතියයි තියෙනවා. පැවැත්මේ බලාපොරොත්තුව නිසා රූපයක් ගොඩනගෙනවා, තිරසං ගතිය නිසා තිරසං ස්වභාවයේ වස්තු රූපය ගොඩනගෙනවා. ඒ වස්තු රූපයෙන් තිරසනේ පහල කරලා දැනුම් දෙනවා මිසක් ඇති කරනවා මිසක් වෙන එකක් ඇති කරන්න බෑ. පැවැත්මේ බලාපොරොත්තුව තියෙනවා මනුෂ්‍යයෙක් හැටියට ඉන්න ගති ලක්ෂණේ තියෙන මනුෂ්‍ය ගතිය. එන පැවැත්මේ බලාපොරොත්තු නිසා වස්තු රූපය ගොඩනගෙනවා. මනුෂ්‍ය ගතිය නිසා මනුෂ්‍ය රූපයක් හටගන්නීමට අවශ්‍ය කරන වස්තු රූපය ගොඩනගෙනවා. මනුෂ්‍ය වස්තු රූපය. එයා දේවගුණී යුතෝ ජීවත් වෙන කෙනෙක් නා. පැවැත්මේ බලාපොරොත්තුව තිබුණා. ඒ නිසා වස්තු රූපය ගොඩනැගුණා. ගතිය දේව නිසා දේව ගතියට අනුකූල යමක් නිපදවන්න අවශ්‍ය යමක්ද? ඊට අනුකූල හැරතලයක් ඇතුව ඒ වස්තු රූපයේ දේව ගතිය නිපද වෙනවා. ඒතොර එයා දෙවියෙක්. දිව්‍යමය හිලක් එයාට පහළ වෙන්නේ. ඒවයි අරමුණු කරන්නේ. දේවත්වයේ ඉක්මවාගේ බ්‍රහ්මත්වයට අවශ්‍ය කරන ධානවලලා. ඒ පැත්තෙන් ගති ලක්ෂණේ බ්‍රහ්ම ගතියට ආවා. බ්‍රහ්ම දේව ගති ලක්ෂණේ. හැබැයි එයා පැවැත්මේ බලාපොරොත්තු ඉවර කරලා තිබෙච්ච නැති නිසා පැවැත්මේ බලාපොරොත්තු තියෙන තාකල් උඩ වස්තු රූපය පහළ වෙන්නේ හේතු තිබුණා. හැබැයි ගති ලක්ෂණේ බ්‍රහ්ම නිසා ඒක බ්‍රහ්ම ගති ලක්ෂණයෙන් පහළ වෙනවා. මෙන්න මේ විදිහට අපේ ගති ලක්ෂණය තියෙන්න ඕනේ. පැවැත්මට හේතුවෙන් හටගත්තොත් තමයි ගති ලක්ෂණයෙන් ගෝචරලයක් හටගන්නේ. යම් දවසක ඔහම ගිහිලා ආරිහත්ත්වයටපත් වුණ කෙනා පැවැත්මේ බලාපොරොත්තුව කෙලවර කරනවා. පැවැත්මේ බලාපොරොත්තුව කෙලවර කරගහම ඊළඟට වස්තු රූපයක් හට ගැනීමට අවශ්‍ය කරන බලාපොරොත්තුව බිනිජ නිසා තිබිච්ච ගති පහක් තියෙන ප්‍රධාන ගති පහ තීසං ගතිය, ඒ වගේම ඉනිවේ ගතිය, ඔය ආදි වශයෙන් මේ ප්‍රේත ගති, දේව ගති, මනුස්ස ගති කියලා ඔය එකම ගතියකවත් නැති නිසා හැඩතලයක් දෙන වස්තු රූපය පහල කරන තුච හේතුත් ඉවරයි. පැවැත්මේ බලාපොරොත්තුව කෙලවර නිසා මතු වස්තු රූපය හදාන විදිහ බලාපොරොත්තුවත් ඉවරයි. එහෙනම් යාර වස්තු රූපය හදාගන්න හේතු නැත්නම් සත්වයේ වශයෙන් විද්‍යාමානයේ තිබිච්ච හේතුව අනන්ත සංසාරයේ අත්හැරලා තිබිච්ච හේතුව එදා ඉවර නම් එයින් මතුවර සත්වයේ හැටියට පනවන්න වස්තු රූපයක් නැහැ. හටගත්තේ නැති නිසා. එහෙනම් ඒ අරිහතුන් වහන්සේ වස්තු රූපයක් නැති නිසා දැන් මෙබන් තැනක ඉන්නවා කියලා පනවන්න වචන පස නැහැ. ඉන්නවද නැද්ද කියන මේ දෙකට උත්තර දෙන්න බැරි දෙනවා. ඉන්නවයි කියන එක පනවන්න වස්තු රූපය සහිතව පහළ වෙන්න ඕනේ. ඒතකොට තමයි කොහේ හරි ඉන්නවයි කියන්නේ. ඉන්නේ කොහෙද කියන්නේ ගමනේ කරන්නේ පහ එතන තිබිච්ච ගතිය. ගතියට අනුකූලව හැරගැච්ච නිසා ඔහු ඉන්නේ මෙබඳු ගතියක මෙබඳු තැනක උපත ලබන. ඒක කීයයි. හැබැයි ගති පහ දුරු කරලා නම් පැවැත්මට හේතුකාරකයක් දුරු කරලා නම් ගතිය වලට අනුව හැරතලයක් කියන්නත් බෑ. පැවැත්මේ වතු රූපයක් ගැන කතා කරන්නත් බෑ. හැම පැවැත්ම කෙලවරයි. අන්න අරිහත්ේ ස්වභාවය. දැන් ඉතින් ගොන්නගපු පංචස්කන්ධයේ අපිට දුක් දුන්නේ. අපිට බුදුරයන් වහන්සේ මගක් පෙන්වා දුන්නේ දුකෙන් නිදහස් වෙන්න මිසක් එයින් එහා දෙයක් හොයන්න නෙමෙයි. යමක් හේතු කරගෙන දුක හට ගන්නවා. අන්නේ දුක හට ගන්න හේතුව දුරු කරපුවහම දුකෙන් නිදහස්. නැහ සියලුම දුක් වලට මුලක් හට ගන්නවා පැවැත්ම හටගත්තොත් තමයි ඔක්කොම හටගන්නේ. ජාතියක් හටගත්තොත්. ආ ජාතියක් හට ගැනීමේ මූල සංකේතයේ මූල සිද්ධාන්තය තමයි ඔය වස්තු රූපේ. එන වස්තු රූපේ යම්තරක නැත්නම් පැවැත්මේ යම්තරක නැහැ. පැවැත්මේ යම්තරක නැත්නම් දුකෙන් නිදහස්. වස්තු රූපේ යම්තරක හට ගැනීමට හේතු නැතුනේ සත්‍ය අවබෝධය නිසා. සත්‍ය අසත්‍යයක් වෙන දවසක් කිසි කාලයක ඉන්න බැරි නිසා. සිද්ධ වෙන්නේ නැති නිසා. සත්‍ය අවබෝධයෙන් ලැබූ ශක්තිය නේ අර වස්තු රූපේ හට නොගැනීමට පහල් කරපු ශක්තිය අප්‍රමාණය නිසා. ප්‍රමාණ කරන්න බැරි නිසා. නැවත වාරයක් ඔහුට පහු කාලයක හරි වස්තු රූපයක් හටගෙන ආයිතේ සත්‍යයේ කරෙහි විද්‍යාමානයේ හේතු දිනවා කියලා කියන්නේ අනුසේබින්ද කිව්වෝ ඒකයි. අනුසේබින්ද දැම්මට පස්සේ හටගන්න විදිහක් නෑ. දැන් ඔය නැතුව හිටියට වස්තු රූපය හටගත්තේ නැතුවට එක්තරා ශක්ති විශේෂයක් තියෙනවා. ශක්ති විශේෂයෙන් පස්සේ කාලයක වස්තු රූපයක් ඒ කර්ම ශක්තිය ගොඩ නගන්න පුළුවන් කියලා කියන්න බෑ. මොකද හේතුව සත්‍ය අවබෝධය ලැබුව කෙනාට සත්‍යය තුලින් පහළ වෙච්ච නිගමනයේ නිසා ඒ අරිහත් ඵලය. ඒක වෙනස් වෙන්න හේතු නෑ. එහෙනම් යම් අත්හැරීමට නොයල්මට මිදීමට මතු හර නොයන්මට යම් ශක්තියක් ලැබුණා නම් ඒක අප්‍රමාණ. අප්‍රමාණ ශක්තියක් නිසා යමක් අත්හැරී නොයලී මිදී ගියා නම් ප්‍රමාණ කරන්න බැයි නම් ඒ ශක්තිය කොහොමද කෙලවර වෙන්නේ කවදාවත් නැවත වාරය සත්වයේ හැටියට වස්තු රූපය පහළ කරලා ලෝකේ සත්වයේ ජනිත කරන්නේ. නැත්නම් ලෝක සත්වයා ජනිත කරන්නා වූ යමක් තිබුණා ඒක ඉවරයි. හැබැයි මතක සටහන්න පුළුවන්කමක් නැහැ දුක් දෙන්නේ. මතක සටහන හිටියොත් වස්තු රූපය සහිතව හිටියොත් තමයි මම මෙහෙම හිටියා මෙහෙම කළා කියලා මතක් වෙන්නේ. මගේ මෙහෙම බලාපොරොත්තුවක් තිබුණා මම අනාගතේ කියලා මතක් වෙන්නේ. දැන් මට මෙහෙම දෙයක් පේනවා දැනෙනවා කියලා මතක් වෙන්නේ. වස්තු රූපය තිබුණා. නෑ ඉබඳු වස්තු රූපයක් නැති දෙන්නේ. මමය මගේ කියන අදහසින් කිසිම හැඟීමක් මතු කරන්න ක්‍රමයක් ලෝකේ නැත්නම් මමෙක් ලෝකේ නිර්මාණය වෙන්නේ නෑ. මගේ යන හැඟීමක් නිර්මාණය වෙන්න විදියකුත් නැහැ. මමෙක් ලෝකේ නිර්මාණය වුණේ නැත්නම් මම යන හැඟීමක් ලෝකේ නිර්මාණය වුණේ නැත්නම් සත්‍යයේ කියනා වූ සම්මතිය දෙන්න බෑ. එහෙනම් අන්න එතන සත්ව සම්මතිය ඉක්මෙව්වා. සත්ව සම්මතිය යම්තැනක ඉක්මෙව්වා නම් දුක ඉක්මෙව්වා. දුකෙන් නිදහස් වෙයි. දැන් එයා ඉන්නවද කියලා ඇහුවා. ලෝකයාට උත්තර දෙන්න බෑ දත්තයන්. මොකද හේතුව ලෝකයා යම් දත්තයක් ලැබලා තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ තුලින් මිසක් ඔය ස්කන්ධ පහ අතරු දත්තයක ලෝක සත්‍යය නැහැ. මේ රහතන් වහන්සේගේ தત્වේ පිරිනම් පෑමෙන් පස්සේ தત્වේ කතා කරන්නේ දත්තයක් නැති දෙකින් කොහොමද කරන්නේ? ඒක රූප නැමැති දත්තයක් අරන් කතා කරන්න ඕනේ. ඒක වේදනා නැමැති දත්තයක් අරන් කතා කරන්න ඕනේ. ඒක සංඥා නැමැති දත්තයක් අරගෙන ඒක සංකාර නැමැති දත්තයක් අරන් ඒක විඥාන නැමැති දත්තයක් අරන් කතා කරන්න ඕනේ. ඔයින් එහාට ලෝක සත්‍යයර හිතාගන්න දත්තයක් නැහැ. එහෙනම් ඊකුත් පින්වන් පෑ බුදුරයන් වහන්සේලා යම් රූපයකින් පනවන්නේ පනවත් නම් එබඳු රූපයක් නැත්නේ. ඊකුත් පින්වන් පෑ බුදු පියාණන් වහන්සේලා යම් වේදනාවකින් පනවන්නේ පනවා නම් එබඳු වේදනාවක් නැත්නේ. ඊකුත් පින්වන් පෑ බුදු පියාණන් වහන්සේලා යම් සංඥාවකින් පනවන්නේ පනවා නම් එබඳු සංඥාවක් නැත්නේ. ඉබුත් බුදුපියාණන් පෑ බුදුපියාණන් වහන්සේලා යම් සංඛාරයකින් පනවන්නේ පනවා නම් එබඳු සංඛාරයක් නැත්නේ. ඉබුත් තිරණන් පෑ බුදුපියාණන් වහන්සේලා යම් විඥානයකින් යම් පනවන්නේ පනවා නම් එබඳු විඥානයක් නැත්නේ. එන මොකද පනවන්නේ? සත්‍යයා කියලා පහළ වුණේ දුකක් නම් දුකට හේතුව මුල වුණා නම් එතන දුක් විඳින එක විද්‍යාමාන වුණා නම් ඒ පහළ වුණේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ පහ තුලින් මිසක් වෙන එකකින් නෙමෙයි. ඒ බඳු ස්පන්ද පහක් විද්‍යාමාන වුණේ නැත්නම් කුමක් නිසාද විද්‍යාමාන වුණේ? ඒ ස්කන්ධ පහ පිළිබඳ යම් චන්දරාගයක් තිබුණා නම් යම් තාකල් ඒ තාකල් යාර විදින්න බෑ ස්කන්ධයන්. ඒ ස්පන්ද ස්කන්ධ පහෙන් කොහේ හරි සම්බන්ධයක බැඳෙනවා. අනේ චන්දරාගය දුරු කර දැම්මට පස්සේ ස්කන්ධයෝ නිදහස් වෙනවා. ස්කන්ධයන් සමග තිබිච්ච බැඳීම කෙලවර වුණාම ඒ හේතුවෙන් ගොඩ නගන සත්‍යයන් නිස්වාදිනී වෙන්නේ නැහැ. නෑ ඉතින් කල් කරපර මොකද උනේ? ඒ මතක සරහා නැති වුණා. නාම ගෝත්‍රේ. නෑ කිදිරන් නැති වෙයි. ඒක තිබුණ දුක් විඳිනේක ඉන්නවද? දුක් විඳින හැටි ඒ තුලින් විද්‍යාමානෙ ඉන්නේ නේ. හැබැයි ඔය නාම ගෝත්‍රේ නොතිබුණද නැත් තිබුණද නැද්ද කියලා දැනගන්න නම් ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ඉක්ුත් පිරුණාන් පෑ බුදු පියාණන් වහන්සේ නමක් ගැන මෙනෙහි කළොත් මේ වඳු නමින් අහවල් කාලේ මෙහෙම බුදුරෙක් හිටියා. එයා මෙන්න මෙහෙම පාරමිතා පුරාගෙන ආවා. කියන්න වෙයි. එයා මෙච්චර කාල පාරමිතා පුරලා බුදු වුණේ. එයා ප්‍රඥාධික බුදුරෙක් ඒ කාලේ හිටියේ. එයා සාරාසං කල්පලක්ෂයා පෙරම් පුරලා තියෙනවා. උන්වහන්සේගෙන් ඇහුවොත් එහෙම. ඒ කාලේ අන්තිමටම ඉපදුණු අද්භවීති මොන නමින්ද හිටියේ? මෙන්න මේ නම. උන්වහන්සේ ඉස්සෙල්ලා විවරණ ගන්නට මොන නමින්ද හිටියේ? මෙන්න මේ විදියට. උන්වහන්සේට කියයි. කොහොමද කියුවේ? නාම ගෝත්‍රේ නැති යතු විචාර තියෙන නිසා නේද? සත්‍යයේ වශයෙන් විද්‍යාමාන නැහැ නාම ගෝත්‍රේ දිරන් නැති කොරසරයි තියෙන්නේ. අන්න අනාවරණ ඥානයකට හැමතැනම තියෙන ਸਰව ව්‍යාප්ත ඥානයකට හැකියාව තියෙනවා. අන්‍යයන්ගේ නාම ගෝත්‍රේ ස්වභාවය බලන්න අරමුණු කළේ. තමන් එක විතරක් නෙවෙයි. අනුගේ එකත් බැලියේ. මෙන්න මේ ක්‍රමයට ඇවිදilla අහවල් දවසේ ලෞත්‍රා බුදු වෙලා තිරුණාම් පැවර පස්සේ උන්වහන්සේගේ මතු පැවැත්මට සත්වයේක කියලා පැවැත්මට හරගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන සම්බන්ධතාවයක් නැති වුණා. නිසා දැන් සත්වයේක වශයෙන් උන්වහන්සේ ලෝකේ නැහැ. හැබැයි උන්වහන්සේ එදෙන්නකන් ආපු මාර්ගයේ මෙන්න මෙහි මෙහෙන් ඇදලා මෙහෙම වඩලා ඉතින් ආවේ. ඒක මට පේනවා කියලා උන්වහන්සේට බැලියේ. එතනින් මෙහාට නිස්පාදනය කරන රූපස්කන්ධයට සම්බන්ධ කරන රූප කොටසක්වත් වේදනා කොටසක්වත් සංඥා කොටසක්වත් සංකාර කොටසක්වත් විඥාන කොටසක්වත් නිස්පාදනය වෙන්නේ යමකින් නම් එහෙම යමක් නැහැ. ගමන ඉවරයි. මෙන්න රූපස්කන්ධයේ ස්වභාවය. මේ වේදනා ස්කන්ධය කියන්නේ තොන්න ඔහොම එකක්. නෑ මෙහෙමයි වෙන්නේ. යම් කිසි කෙනෙක් වස්තු රූපයක් ඇතුළ ජීවත් වීමේදී මේ දැනීම හටගන්නවා. ඒ කියන්නේ මනෝ ලෝකයේ සමග සම්බන්ධ වෙලා විඥානයේ සමග සම්බන්ධතාවයක් ඇති කරවන්න. විඥාන ස්කන්ධය සමග. මේක දැනගන්න ඕනේ මෙන්න මේ ටික දැනගෙන ඉන්න ඕනේ. වේදනා ස්කන්ධය කියන්නේ මොකද්ද? ඒකත් අර විදියමයි. අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, දුර වේවා, ළඟ වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා. වේදනායයි යමක් යම් තැනක වීද, යම් තැනක දැන් වීද, මතු යම් තැනක වන්නේද සියල්ල කැටි කර විදි වේදනා ස්කන්ධය. වේදනා ස්කන්ධය කියන්නේ මේ දැනීම් මාත්‍රයකට සීමා කරන්න බෑ. වේදනා ස්කන්ධයේ මුල කොහෙද හපුවහම අනාදිමත්. අග කොහෙද? කවදා හරි පිරුණම් පාන දවස වෙනකම්. අරි හත් දෙනා පත්ලා පිරුණම් පාන දවසේ කවද්ද? එදා වෙනකම් අරගෙන. තව කෙලවරක් නෑ ඉදිරියට. ඒකයි නිගමනය කරන්නේ. සංඥා ස්කන්ධය කියන්නේ තේවල. අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, සියුම් වේවා, ඝන වේවා, ඒ වගේ හීන වේවා, ප්‍රණීත වේවා. සඤ්ඤාය යමක් යම් තැනක වීද යම් තැනක වීද මතු යම් තැනක වන්නේද සියල්ල කැටි කළ විට සඤ්ඤාය ස්කන්ධය. න සඤ්ඤාය ස්කන්ධයේ මුල හොයන්න ගියොත් එහෙම අනාදි සංසාරයටයි තියෙක හොයන්න බැහැ. අග කොහෙද හෙව්වොත් කවදා හරි අරිහත්ත්වයටපත් වෙලා පිරුණම් පාන දවස. හැබැයි ඒක කවදා එනවද කියන්න බැහැ. කරගත්තුත් පුළුවන් නැහැ යන්න වෙන කවදා කියලා නිගමනය කරන්න බැහැ. දැන් මේ පවත්තන අවස්ථාව සඤ්ඤාය ස්කන්ධයට කරුණු එකතු කරනවා. තව තවත් ගොඩ නගනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. සංකාර ස්කන්ධයත් ඒ වගේ විඥාන ස්කන්ධයත් ඒ වගේ දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන දුර වේවා ළඟ වේවා සියුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණීත වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා සංකාරය යමක් යම් තැනක වීද යම් තැනක වීද මතු යම් තැනක වන්නේද සියල්ල කැටි කර විට සංකාර ස්කන්ධය. ඒ වගේම දුර වේවා ළඟ වේවා සියුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණීත වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා විඥානයයි යමක් යම් තැනක වීද දැන් යම් තැනක වේද මතු යම් තැනක වන්නේද සියල්ල කැටි කළ විට විඥාන ස්කන්ධය. නැන්ද මේ ස්කන්ධ පහම ගොඩ නැගිලා තියෙනවා. අතීතයේ ගොඩ නැගිලා ආපු හරිය තියෙනවා. දැන් ගොඩ නගමින් ඉන්න හරිය තියෙනවා. මතු අනාගතයේද ගොඩ නගා ගත හරිය තියෙනවා. ඒවා තාම භුක්ති විඳලා නැහැ. අනාගතයේ ගොඩ නගමු හරිය බලාපොරොත්තු. අතීතයේ භුක්ති විඳපුවා. දැන් භුක්ති විඳගෙන යන්නේ ඒවා. අනේ පංචස්කන්ධයේ අයිති හරිය ඔය ටිකයි. එයා උතන ඉඳගෙන සත්‍යයේ වශයෙන් විද්‍යාමාන වෙච්ච තැන් පටන් යලි යලි අර ස්කන්ධ පරම්පරාවට එකතු කරනවා. නව එකතු වෙනවා. එහෙන් රූපවල රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප මේ ආදී වශයෙන් සතහන් එකතු කරනවා මනසට ආයිසරය. අනේ රූපස්කන්ධය පිරෙනවා. නැහ රූපස්කන්ධය එකතු වෙනවා. එකතු කරන රූප නිසා රූපස්කන්ධයේ තව රූප කොට ගැහෙනවා. සත්වයා විද්‍යාමාන වෙනවා. ඒ පිළිබඳ දැනීම සම්භාරයන් වේදනා ස්කන්ධයට කොට ගන්නවා. හැඳිනීම සම්භාරයන් සංඥා ස්කන්ධයට යවනවා. ඒ වගේම ආස්වාද විඳීම් බැඳීම් වශයෙන් ගොඩනගනීම සංකාර ස්කන්ධ කොටට යවනවා. ඒව දැනීම් සනිටුහන් කරගෙන පිහිටුවා ගැනීම වශයෙන් විඥාන ස්කන්ධයට යවනවා. දැන් සත්වයා ස්කන්ධ පහ පුරවනවා කොච්චර හරි. මේ ස්කන්ධ පහර කොච්චර පෙරේවා මේක කිල්ල උතුරන්නේ නැහැ. දැන් ඉතින් මීටරව උතුර දාන්න බෑ මේකට කියලා. ඔබන්නේ බෑ මේකට කියලා එහෙම එකක් වෙලා නැහැ කාටවත්. සාගරේට හැම පැත්තේ මේ ගංගා ගියර අදින් පස්සේ යවන්න බෑ වතුර යවන්න තියන්නේ නැහැ. දැන් විලකට යවුවොත් එහෙමනම් ගංගා වතුර ඔය ඩොලා යවන්න බෑ විල පිළ උතුරනවා කියන. දැන් මුහුදට යවන්න එකට එහෙම කියන්නේ එකක් නැහැ. කොච්චර ගංගා ගලාගෙන ගියා මුහුද පිළ උතුරන්නේ නැහැ. ඕවන් තරම් ගංගා උඩට දිනා මුහුදට වතුර ගියර තව තව වාර ගන්න. මෙන්න මේ වගේ එකරා ක්‍රමයක් තමයි. මේ රූපස්කන්ධ වේදනායිස්කන්ධ සංඥායිස්කන්ධ සංකාරයිස්කන්ධ විඥානයිස්කන්ධ කියන්නේ. මේවා මනෝරෝගයේ අයිති දෙයක් නිසා පෞතික රෝගේ ඉඩ ප්‍රමාණයක් මේකට අවශ්‍ය නැහැ. කොච්චර කිරේවත් සිල්ලා ඉදිරිය ගන්න නැති එකයි. මේක අසීමිත සිද්ධිය. ඒ නිසා මේ ලෝකෙට කොච්චර හරි යවන තාක්කල් සත්‍යය විද්‍යාමාන. දැන් මෙහි විද්‍යාමාන වෙන සත්‍යය යම් අවස්ථාවක මේ බලාපොරොත්තු ඔක්කොම ක්ෂය කර දැම්මනම් එදාට අවිද්‍යාව ක්ෂය කළා. තෘෂ්ණාව ක්ෂය කළා. බලාපොරොත්තු දුරු කළා. අනේ බලාපොරොත්තු දුරු කරපු කෙනෙක් ඉතින් පටන්ගෙන පංචස්කන්ධය ගොඩනගන්න තිබිච්ච හේතු නැති කළා. මතු ගොඩනගන්න. ඒ කියන්නේ වස්තු රූපයක් දැන් හැදිලා තියෙනවා. අරිහතුන් වහන්සේගේ ජීවිතයේ අවසාන එක වස්තු රූපේ ක්‍රියාත්මකයි. ඒක පෙරභවී දිහට ගත්ත පටන් ගත්ත සකස් කරපු එක. නව භවයක් නිර්මාණය කරනකොට ඒකට කොටස්කාර වුණා. දැන් ඒකෙන් තමයි මේ භවය තුළ මේ ක්‍රියාත්මක වෙවි එන්නේ. හැබැයි මේ මිනිසත් භවයේ ක්‍රියාත්මක වීම යම් කාලයක සීමා වුණාද? ඒ කාලේ අවසානයෙන් පස්සේ අර වස්තු රූපය පවත්තන්න ඒක ආයෙත් දුර්වල කරනවාම තව එකක් ගොඩ නැගුව තමයි ආයෙ ඇලි ඉදිරියට පවත්තන්නේ. නෑ අරිහත්ත්වයට පත් වෙච්ච කෙනෙක් පිරිනුවම් පාන අවස්ථාව වෙනකොට අර අනික් අයට මරණාසන්න චිත්ත වීතිය හට ගන්නවා වගේම චිත්ත වීතිය හට ගන්නවා. අවසාන චිත්ත වීතිය කාටද තියෙන්නේ? හැබැයි අවසාන චිත්ත වීතිය හටගත්තහම ඒකෙදි තියෙනවා එන අරමුණ. එන අරමුණ මොකද්ද? නිවන. අරිහත්තුන් වහන්සේට වෙන අරමුණක් හිටින්නේ නැහැ. අන්තිමට අරමුණ. අත්හැරීම හැර නොයල් මහැර විදීම හැර වෙනවට අල්ලන්න දෙයක් නැහැ. ඔය අදහස සර්ව සම්පූර්ණව වැටහෙන පටන්ගෙනමයි තියෙන්නේ. අවසාන මොහොතේ ඒක තමයි කිව්වේ අරිහත්තුන් වහන්සේගේ අවසාන අරමුණ නිවන. ලෝකයේ යමක් අරමුණු කරන්නේ එහි තිබෙන අග්‍රතාවයේ අනුවයි එන්නේ. නිවන අරමුණු කරනවා කියලා කියන්නේ යම් කෙනෙක් නිවන් දැක්කනා, නිවන් තේරුම් අරගෙන නිවනේ පිහිටියානා. මේ ලෝකයේ තියෙන ඉහළම මහත්කත බලවහිමේ තියෙන නිවන. එහෙනම් ඒ කියන්නේ ආර්ය කුසලය. මෙන්න මේ අදහසින් ආපු අදහසින් අත්හැරීම හැර නොයල් මහැර මිදීම හැර අල්ලන්න දෙයක් ලෝකේ නැහැ. ඔය අදහස තුල ඇති වෙන ශක්තිය දෙවෙනි කරලා තව එකකට ඉදිරිපත් වෙලා මේ මරණාසන්න මොහොතේ ඉඳ හේතුනේ. මොකද මේක ආනන්තරික සමාධිය. මේකට ආහාරයක් ඕනේ නැහැ. බාහිරින් යමක් ඕනේ නැහැ. මේ සමාධිය නැගෙන්නේ. දැන් මේ සමාධිය දෙවෙනි කරන්න සමාධිය තුන් ලෝකේ කිසිම තැනක නැහැ. එහෙනම් කොයි මොහොතක හරි හතුන හතේ කොයි විදිහෙන් ජීවිතය කෙලවර කරන්න ගියා? අවසානයේ තෙන්නේ අත්දැරීම හැර නොයල් මහැර මිදීම හැර පැවැත්ම තුල අල්ලන්න දෙයක් නැහැ කියන අදහස. අන්නේ તો නිවන මුල් කරගත්ත චිත්ත වීතිය තමයි අන්තිමට හටගන්නේ. හැබැයි මේ චිත්ත වීතිය මතු පැවැත්මකට ගැට ගන්න ශක්තිය නැතිවීමයි සිද්ධ වෙන්නේ. පවතින පැවැත්මට යමක් අරමුණු කළ හැකිද? ඒක දැන් තියෙන එකයි. ඒ තියෙන එක හා නිවන පිළිබඳ අරමුණ සම්බන්ධයි. අරමුණ නෙමෙයි කියන්නේ සිහිය උතන තියෙන්නේ. නිවන පිළිබඳ සිහි කිරීම සම්බන්ධයි. අර නිවන කිරිවන් සිහි වෙලා අන්තිමට එනකොට අන්තිම චිත්ත වීතියට එනකොට අරමුණ වෙලා තියෙන්නේ මේ ලෝකයේ පැවැත්මට කිසිම දෙනක අල්ලන්න බලාපොරොත්තු වෙන්නේ නැති තත්ත්වය. හැබැයි පැවැත්මක් විද්‍යාමානව පේනවා මේ භෞතික මනස අන්තිම මොහොතේදී. හැබැයි මේ පැවැත්ම තුළ ගිලිහෙන්න එනකොට නැවත අල්ලන්න බලාපොරොත්තුවක් නැත්නම් අන්නේ දෙන්නේ අල්ලන්න එකක් නැහැ නේ අරමුණ. අත්තරීම හැර නොවැල්ම හැර විදීම හැර වෙන මොනවා කරන්න. අන්න ඇහැට රූපයක් පිනිපෙනී තියෙද්දි හෝ කනට සද්දයක් ඇහි ඇහි තියෙද්දි හෝ මොන ආකාරයෙන් හෝ උන්වහන්සේගේ අවසාන චිත්ත වීතිය එදුනනා. වොත්තපන කරනවා කියන අවස්ථාවක් තියෙනවා චිත්ත වීතිය මෙන්න මෙතෙන්දි ප්‍රඥාව අගතැන්පත් වෙලයි නැගී. එතෙන්දි ගන්න තීරණේ තමයි මතු අනාගතේ හදනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ජවයේවත් බලය පහල කරන්න ඉදිරියට යන්න ඒ අනුවයි. ඒ ආපු අරමුණට අනුකූලව එහි පැවැත්මට හේතුකාරකයක් මාතුර නැහැ. මම කියන හැඟීමටවත් මම කියන හැඟීමක පැවැත්මක බලාපොරොත්තු නැහැ. වොත්තපන කරන අවස්ථාවේදී වොත්තපනේට ගෝචර වෙන්නේ නිවන. අත්තරීම නොයල්ම විදීම මිසක් තව එකක් නෙවෙයි. එයා චිත්ත වීතියක් හට ගැනීමේදී චිත්තක්ෂණ 17ක උරුමේ පරිදි. ජවන චිත්තක්ෂණ 7 යනකොට ජවනයේට අරමුණ වෙලා තියෙන නිවනන. ජවනයේට ගෝචර වෙලා තියෙන නිවනන. ඒ ජවන ක්‍රියාත්මකෙන්නේ අතහැරීමට නොයල්මට විදීමට මිසක් පැවැත්මට නෙවෙයි. ඒවට කියනවා පුහු බීජ. ජවන බීජ පුහු. පුහු බීජයකින් නැවත රෝපණය කරන්න බැරුවා වගේ අන්තිමට කෙලවර වෙනහම ඒ චුතියක් ඇති වුණා නම් පෙර භවෙන් ආපු හරියෙන් චුත වෙලා ගිහිල්ලා චිත්ත වීති අවසන් වුණා නම් පටිසන්ධි වශයෙන් ගන්න චිත්තක්ෂණයට එකක් නැහැ. මොකද වෙන්නේ? චිත්ත වීතියේ කාලේ භවංගයේ වශයෙන් ගෙවි යනවා. චිත්ත වීතියට ගත නිවනමයි අරමුණු වෙන්නේ. නිවන අරමුණුලා ඉතුරු භවංග ටික ගෙවි ගියා කෙලවර වුණාට පස්සේ චිත්ත වීතිය අවසානයි. මතු හට ගැනීමක අතුරු රූපයක් හටගත්තේ නැහැ. එහෙනම් ආජීවයේ පැවැත්ම හටගත්තේ නැහැ. ක්ෂණය පූර්ණ වුණා කියන්නේ අන්න ඒක තමයි ක්ෂණය පූර්ණ වුණා කියන්නේ. එහෙනම් ඒක තමයි එතෙන්දී මේ අනුපතිශේෂ පරිනිර්වාණය කිව්වෙත් අන්න ඒක. පිරිනිවන් කිව්වෙත් ඒකයි. නිවෙනේ පිරුණා. ඉතින් මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ මේ ස්කන්ධ පහකින් සිද්ධ වෙන ආකාරය. දැන් මේ ස්කන්ධ පහ තිබුණාම මේ ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ක්ෂණ. එක එක චිත්තක්ෂණයක් පාසාම රූපක්ෂණයක් වේදනාක්ෂණයක් සංඥාක්ෂණයක් සංකාරක්ෂණයක් විඥානක්ෂණයක් පහළ වෙනවා. පහළ වෙන එක උපාද රිදි භංග කියලා විද්‍යාමාන අවස්ථාව ගෙවිලා යනවා. ඒ අවස්ථාව ගෙවිලා ගියාට පස්සේ නේද ක්‍රියාකාරී අවස්ථාව ගෙවුණා. ගෙවිලා ගියාට පස්සේ භංග කියන සත්‍යයට පත් වුණාට පස්සේ භංග වුණ තැන් පටන් ඒකයි දි නාම ගෝත්‍රයේ. පවතින නාම රූපේට ඒකයි දි නේ. නාම රූප වශයෙන් පවතින්නේ. ඒකේ පැවැත්මක් වශයෙන් අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩනගනවා. විඥාන ගොඩනැගුවොත් නාම රූප වෙනවා. සංකාර ගොඩනැගුවොත් විඥාන වෙනවා. අවිද්‍යාව ගොඩනැගුවොත් සංකාර වෙනවා. නේද? අවිද්‍යාව නිර්වේශීසේ නිරෝධ කරපු කෙනාට සංකාර නිරෝධයි. එහෙනම් විඥාන නිරෝධයි. එහෙමනම් නාම රූප නිරෝධයි. ඉතින් නාම රූප නිරෝධුණා නම් එහෙම එතන නාම ගෝත්‍රයේ නාම රූප නිපදවන්න බැරුව යනවා. නාම ගෝත්‍රය ඇසුරු කරගෙන ආධාරගෙන තමයි ලෝක සත්‍යය අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් නාම රූප නිපදවන්නේ. ඒව අරමුණු කරලා. අන්නේ ආධාරය නැතිලා යනවා නිවන් අවබෝධ කරලාට පස්සේ. ඒකේ නැවත වාරයක් නාම ගෝත්‍රයේ නාම රූපයක් පහළ කරන්න තියෙන ආධාරක නැතිලා යනවා. දිරන්නේ නැති නාම ගෝත්‍රයෙන් නිදහස් වෙනවා. ඒ නාම ගෝත්‍රේ කොහෙද තියෙන්නේ හුව? ඒකේ නාම ලෝකේටමයි. හැබැයි ලෝක කියන தත්ත්වයට සම්බන්ධ කරන්න බැහැ මොකද? ඒ නාම ගෝත්‍රයේ යම් හිමිකමක් දරාගෙන පවත්වාගෙන ආපු යමෙක් වී නම් විද්‍යාමාන වුණා නම් මම ඒක විද්‍යාමාන ඉලන්න එක සම්බන්ධලා තිබුණේ. ඒ විද්‍යාමානත්වයේ දිගින් දිගට ගෙන යන පින මම කියනා වූ தත්ත්වයේ කෙලවරයි. නැ කෙනෙක්ගේ නාම ගෝත්‍රය තව කෙනෙකුට පරිසරයක් හදන්නේ නැහැ. ඒ කියන්නේ තව කෙනෙකුට අධ්‍යාපාවක් අල්ලාගෙන නැහැ. තව කෙනෙක් මුදවන්නේත් නැහැ. හැබැයි ඒ ආධාර කරගෙන තව කෙනෙකුට තමන්ගේ වැඩෙන් ආධාර කරගන්න පුළුවන්. ඒ නාම ගෝත්‍රයේ සිහි කරන. ඒ තුලින් අපිට පුළුවන් ගොඩනගා ගන්න අපේ අර පංචස්කන්ධයටයි දෙකොරද. ඒව කියලා අපිට ආධාරය කරගන්න පුළුවන් විමුක්තිය සඳහා. එයා පිරිනුවම් පෑ බුදුරැන් වහන්සේලාගේ නම් සිහි කරලා අපි ශාන්තියක් ලබනවා. විපස්සීස නමතු චක්කුමන්තස සිරීමතෝ සිකිසපි නමතු සබ්බ භූතානුකම්පිනෝ දැන් මෙහෙම කිය කිය අපි සද්බුදුරැන්ට නමස්කාර කරනවා. ඒ විකුත් පිරුණම් පෑ බුදු පියාණන් වහන්සේලාගේ පැවැත්ම නැති වුණාට ඒ නමස්කාර කරන අපිට සාන්තියක් ලැබෙනවා. මොකක් නිසාද? ඒ උත්තරීතර නාම ගෝත්‍රයේ ලෝකේ නිදහස්. ඒ නාම ගෝත්‍රයේ පරිහරණය කරන සත්‍යයා වශයෙන් විද්‍යාමාන ප්‍රතිවිච හේතුව නැති නිසා ඒ නාම ගෝත්‍රයේ දුරුම සත්ව පැවැත්ම ඉවරයි. ඒක පිරුණම් පාර. නාම ගෝත්‍රයේ පිරුණම් පාර නැහැ. ආ ගෝත්‍රයේ කෙලවර කරලා නැහැ. සිද්ධ වුණේ මොකද්ද? ඒක නිදහස් වුණා. නිදහස් වෙච්ච නිසා යම් කෙනෙකුට සිහි කරන්න පුළුවන් නම් උන්වහන්සේගේ ආපු ගමන සිහි කළ හැකි. මෙහෙම කෙනෙක් තමයි බුදු වුණේ. මේ කාලේ එයාගේ සත්‍යය මෙහෙමයි. අන්න චතුූපපාත ඥානී ආදීන් ලෝකේ බලාගෙන යනකොට පෙර බුදුරයන් වහන්සේලාගේ පැවැතුණු ආකාරයේ නාම ගෝත්‍රයේ හැටි ලෝතුරා බුදුරයන් වහන්සේ දකින්න අනිකාට අල්ලන්න අමාරු එකක් වුණා. අනාවරණ ඥාති ලෝතුරා බුදුරයන් වහන්සේට ගෝචරයි. ඒ නිසා මෙහෙම හිටියා මෙහෙම කළා කියලා ඒ නාම ගෝත්‍රයේ අරමුණු කිරීමෙන් කියන්න පුළුවන්. ඒකෙන් තමයි කියන්නේ. මේ නාම ගෝත්‍රයේ තිබුණාට දුක හා සම්බන්ධයක් නැහැ. නාම ගෝත්‍රයේ ආධාර කරගෙන චන්දරාගයෙන් ඒක වැඳිලා යලි යලි පැවැත්ම ඇති කරු. සත්‍ය විද්‍යාමාන. සත්‍ය විද්‍යාමාන වල දුක විද්‍යාමාන. දුකෙන් නිදහස් වීම පරමාර්ථය නිසා නාම ගෝත්‍ර නැති කරන්න අපිට මොකද? අපේ පරමාර්ථය දුකෙන් නිදහස් වීම. යමක් කිරීමෙන් දුකෙන් නිදහස් වුණා නම් ඊට පස්සේ ඉතුරු තිබුණත් එකයි නැතත් එකයි අපි මොකද? දුකේ සම්බන්ධයක් තියෙනවා. අන්න ඒක තමයි නිවන් අවබෝධ කෙනෙක් ඇද්ද නැද්ද කියන දෙකට උත්තර දෙන්නේ නැති තෝකයි. විග්‍රහ කරලා තේරුම් ගන්න මිනිසුන්ගේ මානසිකත්වයේ ඒ අවබෝධය ලැබුණේ නැත්නම් මානසිකත්වයේ දියුණුවනේ. එයා තේරුම් ගන්න බැහැ. ඇත නැත කියන දෙකෙම උත්තර දෙන්න බැහැ. මේ සංස්කාරයේ දිගින් දිගටම පවත්වාගෙන යන ආකාරය. දැන් ඒක තමයි අපි මේ විග්‍රහ කරලේ චන්දරාගයේ මේ කරෙහි බැඳුනොත්. මේක නිත්‍යයි කියලා, සැපයි කියලා, ආත්මයි කියලා දෘෂ්ටියෙන් බැඳුනොත්. ඒ චන්දරාගයෙන් බැඳී ඉන්න තාකල් අපිට මේ මතක සටහනේ මිදෙන්න බැහැ. ඒක ආස්වාදජනකයි. ඒ බඳු මතක සටහන් තුළ පැවැත්මෙන් දෙන රසාස්වාදයේ ආස්වාදජනකයි. ඒක වටිනව නම් පළවෙනි නම්. කොහොමද ඒක දාලා ඉවත් වෙන්නේ? ඒ පංචස්කන්ධය සමග තියෙන බන්ධනෙන් ඉවත් වෙන්න බෑනේ. ඒක අත්හරින්න හිතෙන්නේ. ගොඩනගාගත් අනාගත මනෝලෝකේ අත්හරින්න හිතෙන්නේ. කොහොම හරි කැඩගහින් ඒක උදා කරගන්න ඕන. ගෙවි ගිය අතීත ස්කන්ධයන්ගෙන් මිදෙන්න හිතෙන්නේ. අතීත මතකේ අමතක කරන්න බෑ. මතක් වුණාට ප්‍රශ්නයක් නැහැ. චන්දරාගය ඒක බැඳලා තියෙන්නේ. චන්දරාගය අත්හර ගන්න බැරුව ඉන්නේ. ඒක ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් ගන්න නිසා. පවතින විද්‍යාමාන වෙන වර්තමානයේ චන්දරාගයෙන් බැඳලා ඉන්න නිසා ප්‍රියමනාප හැදීයේ. ඒකෙන් මුදවන්න බෑ, නිදහස් වෙන්න බෑ. මෙන්න මේක අරිහත්යටපත් වෙන්න මෙහා ඉන්නාගේ විශේෂයෙන් පුරුද්දජන පුද්දලයාට ඔය ආකාරයෙන් නිදහස් වෙන්න බැරි ස්වභාවයක් ඇති වෙනවා. ඇති වෙලා ඉතින් ඒ තුල එයාගේ පැවැත්ම ගෙනියනවා. යම් දවසක මේ චන්දරාගය දුරු කර දැම්මොත් අධික මතකතාවක් කොච්චර මතක් වුණා කමක් නෑ. ඒක වැදිරා නෑ. එහෙනම් ඒවා මුල් කරගෙන අතු පැවැත්ම කියලා ආධාරයක් ගන්න බෑ. හේතුව දෙන්නේ අනාගතයේ තිබිච්ච මතක සටහන් කොච්චර මතක් වුණා කමන්නේ. ඒක තිබෙන චන්දරාගය දුරු කරලා තිබුණා. ඒවා නිසා, ඒ මතක සටහන් නිසා ඒවට බැඳෙට තිබිච්ච හේතු ඒවරයි. එහෙනම් ඒවා නිසා සත්‍යයේයි හට ගැනීමට හේතුවක් තිබුණා. ඒක ගෙවිලා වර්තමානයේ පේන ඇහෙන ආදී දේවල් තියෙනවා. ඒවට චන්දරාගය දුරු වුණා නම් ඒවා නිසා මතු පැවැත්මක මං ඉඳී යුතුයි කියන බලාපොරොත්තුවක් හටගන්නේ නැති නිසා මතු පැවැත්මක් ගොඩනගන්න අවශ්‍ය යමක් වේද? ඒ ගොඩනගන්න අවශ්‍ය කරන ශක්තිය ඒකනේ. ඉතින් අතීතයත් පේනවා, වර්තමානයේ තින්නවා විද්‍යාමාන වෙනවා, අනාගතයේ කරව මතක හතන් ඔකවත් මතකයි කරනවා, මතක තියෙනවා. ඒකවත් බැඳිලා නැත්නම් එදාට දුකට හේතුව ඒ කරා. ඉතින් මේකයි පංචස්කන්ධය තිබුණාට අපිට කම නැහැ ලෝකේ. මනෝලෝකේ ගහ. ඒකත් එක බැඳිලා තියෙනවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නැති කරගත්තාම නිවන. කොයි එකත් ඒ වගේ. එක එක දෘෂ්ටියෙන් යුතුව බුද්ධලියෝ නානා ප්‍රකාර දේවල් නිපදවා ගන්නවා. ඒ බුද්ධිලා දැන් අවිද්‍යාවෙන් කරන නිපදවීම හරියන්නේ කොහොමද? අවිද්‍යාව නිසා අතීතය ගැන ගැට ගහගෙන හිතාගෙන ගියාද? ඒවත් වැරදියට අරගෙන. මොකද දෘෂ්ටිය වැරදි නිසා අවිද්‍යාව සහගතව නම් ගන්නෙ අපි බැඳිලා ඉන්න දෘෂ්ටිය වැරදි. යම් දෘෂ්ටියක ඉඳන් නම් ලෝකය ගැන යම් නිගමන කරන්නේ වැරදි දෘෂ්ටියෙන් නිගමනය කරොත් නිගමන වැරදි. හරි කියලා හිතාගෙන වැරදි නිගමන හම්බ වෙනවා. ඒ නිසා අපිට නිගමනය කරන්න බෑ. අනාගතයේ බලාපොරොත්තු වූ අතීතය ගැන අපිට පහළ වෙන අදහස් අරගෙන අපි ගන්න අදහස සම්පූර්ණ මේකේ වෙනස් එකක් ඉන්නේ. අපේ දෘෂ්ටියේ යම් ආකාරයක්ද ඒක තෝරන්නේ ඊට අනුවයි. ඒ අරමුණේ හැටියට නෙමෙයි තෝරන්නේ. අරමුණ දෘෂ්ටියෙන් ගත්ත හැටියට. ඉතින් අපිට සමහරවිට ජීවිත හානි කරන මහා විනාශයක්